මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලයේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
නමස්කාරය කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඉසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි භරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්මං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස යෝච ගාථා සතං භාසේ අනත්ථ පද සංහිතං ඒකං ගාථා පදං සෙයෝ යං සුත්වා උපසම්මති යෝ සහස්සං සහස්සේන සංගාමේ මානුසේ ජිනේ ඒකං ච ජෙය්‍ය මත්තානං සවේ සංගාම යුත්තමෝති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ශාන්තිනායක තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ලෝකයාට ඉදිරිපත් කළේ සාමියත් සැනසීමත් කරා යන ප්‍රතිපදාවක්. නමුත් සටන්කාමී මිනිසාගේ මනසට ගැළපෙන ආකාරයට ඇතැම් අවස්ථාවල බුදුපියාණන් වහන්සේ මේ නිවන සඳහා යොදන වීරයටත් සටන සංග්‍රාමයේ වැනි වචන යෙදුවා. මේ නිවන් දක්වා යන එහෙම නැත්නම් ශාන්තිය ලබා දෙන නිර්වාණ ශාන්තිය සඳහා කරන උත්කෘෂ්ඨ වීරය මාර සංග්‍රාමයක් මාර සටනක් හැටියට ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා. අන්නේ සංග්‍රාමයේ වටිනාකම කියවෙන ගාථා තමයි අපි අද මාතෘකා හැටියට තැබුවේ. මේ ගාථාවලට නිදාන කතාව හැටියට දැක්වෙන්නේ කුණ්ඩලකේ සාතරණිය පිළිබඳ ප්‍රවෘතියයි. ඒ ප්‍රවෘතිය ධර්ම සාහිත්‍යයේ යම් යම් වෙනස්කම් සහිතව ඒ තැන්වල දකින්න ලැබෙනෝ. ඒ කරුණු සම්පින්දණය කරලා ගත්තොත් මේ අවස්ථාවේ හැටියට අපිට මේ වගේ ඉදිරිපත් කරන්න පුළුවන්. රජගහනුවර හිටියා එක්තරා සිටු කෙනෙකුගේ 16 හැවිරිදි දියණියක්. ඇගේ රූප සම්පන්න තැනැත්තියක් නිසා වැඩි ආරක්ෂාවට මව්පියෝ ඇය පිටුප්‍රාසාදයේ මතු මහල් තලයේ දාසියකගේ ඇස් බැල්ම ඇතිව වාසය කරන්න සැලැස්සුවා. එක දවසද්දා මේ රජගහනුවර යම්කිසි සොරෙක් බඩුත් එක්ක අහුවෙලා රජුගේ අණෙන් මරණයට නියම කරලා වදකස්ථානයට ගෙන යනවා සිවුමන් සන්දිවල කසපහර දෙමින්. මේ මිනිස්සුන්ගේ කෑකුව ගැසිල්ල ඇසිලා මේ සිටු දියණිය ඒ කවුළුවෙන් බලනකොට මේ තරුණිය දැකලා අතීත යම්කිසි සංසාර සම්බන්ධයන් නිසාද පිළිබඳ සිතක් ඇල්මක් ඇති කරගත්තා. ඇති කරගෙන ඇඳේ මුණින් අතට ආන්සි වෙලා ආහාර ප්‍රතික්ෂේප කරලා උපවාස කළා. මව් ඇවිල්ලා ඇසුවාම කියනවා මට ආයේ තරුණයා ස්වාමිපුරුෂය හැටියට ලැබුණොත් මම ජීවත් වෙනවා, එහෙම නැත්නම් මගේ ජීවිතය නැති වෙනවා කියලා. ඉතින් මේක නොයෙකුත් ආකාරයෙන් ඇවිටිලි කළා. ඒ අදහස වෙනස් කරන්න බැලුවා, බැරි වුණා. ඊට පස්සේ සිටුවරයටත් ගිහින් කිව්වා, දෙන්න සාකච්ඡා කරලා ඊළඟට මොකද කළේ? කහවණු දහසක අල්ලසක් යවුවා අර රාජපුරුෂයින්ට, ඒ ප්‍රධාන රාජපුරුෂයාට ඒ සොර අනිදහස් කරලා එවන්නේ කියලා. ඒ රාජපුරුෂයිනොත් ඒ සොර අනිදහස් කළා වෙන මිනිහෙක් ඒ වෙනුවට වදේට පමුණුවල රජුරුන්ට කියලා ඇරියා ඒ සොර අපි මැරුවා කියලා. ඉතින් අර සිටානන් දියණයට පාවා දුන්නා ඒ සොරා. ඉතින් මේ දියණිය වැඩි යන්නොත් මේ තමන්ගේ මේ ස්වාමි පුරුෂයාගේ හිත දිනා ගන්න බලාපොරොත්තු වෙන එදිනදා ඒ අප උපස්ථාන හැම එකක්ම ආහාර පාන දීම ආදී හැම කටයුත්තක්ම කළේ හොඳ හැටි ආභරණ වලින් සැලසිලා. මේ සොරා තමන්ගේ උත්පත්තියෙන් අරගෙන ආපු සොරසිතේ විපාකයක් වශයෙන් දෝ කල්පනා කරනවා. දැන් මේ තැනැත්තිය මරලා කොහොමද මම මේ ආභරණ ටික ගන්න කියලා ඊළාට ඒක ගැන උපායක් කල්පනා කළා. ඒක දවසක් දාහර ප්‍රතික්ෂේප කළා අධිහාන්සි වල ඉන්නකොට සිටු දින ඇවිල්ලා අහනවා, "අයි ස්වාමීනි, මොකද මේ අසනීපයක්ද?" නෑ කියලා කිව්වා. "එහෙනම් අපේ මව්පියන් ඔබ ගැන අමනාපයක් තියනවාද?" "ඒත් නෑ" කිව්වා. "ඉතින් මොකද්ද කියලා ප්‍රශ්නේ අහුවාම කියනවා, "එදා මාව මරන්න ගෙන යන අවස්ථාවේ මම මේ සොරුන් විසි කළ මරණ චෝරපපාත කියලා කියන පර්වතයට අධිග්‍රහිත දේවතාවට එක්තරා විලිපුද පිළිබඳ භාරයක් වුණයි, බලි පූජාවක් කරන්න භාරයක් වුණයි. ඒ භාරයේ ආනිසංශ හැටියට තමයි මම එකෙන් නිදහස් වුණෙත් ඔබ ලැබුණෙත්" කියලා කිව්වහම "මොනවද ඒ බලි පූජාවට අවශ්‍ය දේ" කියලා ඇහුවා. ඉතින් කිව්වා මේ නිරුදක කිරිබතක්, වතුර නොදා උයන තනික කිරිබතකුත්, ලදපස් මල් ඒවා ආදිය සූදානම් කරන්න කියලා. ඉතින් ඒක ඔක ලොකු දෙයක් නෙමෙයි කියලා මේ තැනැත්තියත් ඒවා සූදානම් කරා. නමුත් සොරා කියනවා, "දැන් ඥාතීන් එහෙම කියන්න එපා, පිරිවර ජනයත් එක්ක අපි එතෙන්ට යමු කියලා. ඒ වගේම හොඳට ආභරණ වලින් සැරසිලා එන්න, අපිට ඒක විනෝද ගමනක් කරගන්නත් පුළුවන්" කියලා ওই විදිහට කියලා ඔන්න පිටත් වුණා. පිටත් වෙලා අර පර්වතය මුදලට පැමිණිලා කියනවා, "දැන් ඉතින් ඒ වාහනයත් එක්ක මේ පිරිසත් එතන ළඳවන්න, අපි දෙන්න විතරක් යමු කියලා ඒ බලි පූජා පිළිබඳ භාජනය ඒ සිටු දිනේට දීලා හිස මත තියාගෙන යන්න." ඔන්න ඒ පර්වතය උඩට නැංගා. ඒ පර්වතයක පැත්තකින් ඒ විදිහට නගින්න පුළුවන්. අනිත් පැත්තේ තියෙන මහ ප්‍රපාතය. එතනින් එහාට තමයි අර ගේන හොරු විසි කරලා මරන්නේ. ඒකයි චෝර පපාත පබ්බත කියලා ඒකට ඒ කාලේ හැඳින්වුවේ. ඒ දඬුවම් දෙන ස්ථානයක් හැටියට. ඉතින් මේක උඩ නැගට පස්සේ එහෙනම් ඉතින් බලි කර්මය කරන්න කියලා කියනකොට මේ සොරා කියනවා මං ඒකට නෙවෙයි මේ ආවේ වෙන අදහසක් ඇතිවයි. ඔබේ ආභරණ අරගෙන ඔබ මරන්නයි. ඒකට කියනවා මේ ආභරණ කාගේද මම කාගේද? ඇයි එහෙම කරන්නේ? අහුවම් කියනවා මට ඒක තේරෙන්නේ නැහැ. කෙනෙක් නොමරා හොරකම් කළ පුරුදු නැහැ. කියලා දැඩිව කිව්වහම ඉතින් ඊළඟට ආභරණ ගලවලා දැන් ඉතින් සූදානම් වෙන්න කිව්වහම මේ තැනැත්තිය ඔන්න ඒ වෙලාවේ කල්පනා කරනවා මේකත් දැන් ඉතින් මහා භයානක අවස්ථාවක් ඇවිල්ලා තියෙන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ උයාගෙන පියාගෙන කන දෙයක් නෙවෙයි. මේ වගේ වෙලාවට තමයි ප්‍රඥාව අවශ්‍ය කියලා ඔන්න ඊළඟට ස්ථානෝචිත ප්‍රඥාව අනුව මේ තැනැත්ති කල්පනා කරනවා යම් කිසි මේකට උපක්‍රමයක්. කල්පනා කළා කියනවා දැන් ඉතින් මේ මගේ අන්තිම දර්ශනයයි ඔබ පිළිවන්ව ඒක නිසා මට මේ වරයක් වගේ මට ඒක අවස්ථාවක් ලබා දෙන්න වැදකුණු කරලා වැඳලා මේ ආභරණ පිටින්ම වැළඳ ගන්න මට අවසර දෙන්න කියලා. ඉතින් හොඳයි කියලා කිව්වා. ඉතින් මට ඒ වගේම හොඳට ඔබ පේන්නත් ඕන කියලා. ඉතින් මේ සොරා අර පර්වතයේ කෙළවරටම නැගලා හිටගෙන ඉන්නවා. මේ තැනැත්තිය වටේට වඳමින් ගිහිල්ලා තුන් සැරයක් එහෙම වඳමින් ගිහිල්ලා ඊළඟට වැළඳ ගන්න ආකාරයෙන් පිටිපස්සට වෙලා තදින් ශරීරය අල්ලලා තර හොරා කන්දෙන් පහළට තල්ලු කරලා දැම්මා. ඉතින් ඒ එහෙම පිටිම සුණු විසුණු වෙලා ඒ සොරා මැරුණා. ඒ වෙලාවේ එතන කියවෙනවා යා ඒ පර්වතයට අධිගෘහිත දේවතාවා මේ දෙන්නගේ වැඩේ දැකලා අර ස්ත්‍රියගේ ඥානෝචිත ප්‍රඥාව පිළිබඳව ප්‍රශංසා කරමින් යම්කිසි ගාථාවකුත් ප්‍රකාශ කළා කියලා. නසෝ සබ්බෝයේ සුඨානේසු පුරිසෝ හෝති පණ්ඩිතෝ ඉතිපි පණ්ඩිතා හෝති තත් තත් විචක්ෂණා කියලා. හැමතැනම පුරුෂයාම පණ්ඩිතයෙක් වෙන්නේ නැත. ඇතැම් තැන්වල විචක්ෂණ බුද්ධිය ඇති ස්ත්‍රියද පණ්ඩිතයෙක් වෙයි කියලා ඒ විදිහට ප්‍රකාශ කළ බවක් කියවෙනවා. ඉතින් එහෙම වුණාට පස්සේ ඔන්න ඔක්කොම වුණාට පස්සේ මේ තැනැත්ති කල්පනා කරනවා දැන් ඉතින් මම ගෙදර ගියොත් මව්පියෝ මට තරබටු කරනවා. මෙහිම ආභරණ සඳහා ස්වාමි පුරුෂයා මාව මරන්න හැදුවයි කියලා කිව්වට විශ්වාස කරන්නේත් නැහැ. දැන් මොකද්ද කරන්න කියලා ඊනාට කැලෑපාරින්ම ඔන්න ගියා. ඒ ඇතට ගියාට පස්සේ තියෙන පරිබ්‍රාජිකාරාම නිගණ්ඨේන්ටයිති. නිගණ්ඨේන්ගේ අර ශ්වේතාශ්ව කියන්නේ මේ සුදු රෙදි අඳින නිගණ්ඨ ශ්‍රාවිකාවන් සිටින උපාසිකා පරිබ්‍රාජිකාරාමයකට ගිහිල්ලා මාව පැවිදි කරන්න කියලා කිව්වා. ඉතින් මේ අයගේ පැවිදි පිළිවෙත මොකක්ද කියලා ඇහුවාම එකක් තමයි මේ අඬුවකින් මේ කෙස් උගුල්ලනවා. ඉතින් ඒකටත් කැමැත්ත දුන්නා. ඉතින් ඒ කෙස් ඉගිල්ලුවා. ඉගිල්ලුවට පස්සේ ආපු කෙස් කැරලි සහිත ස්වභාවයෙන් නිසාය කියලා කියනවා. ඇයට කුණ්ඩල කේසා නම ලැබුණේ. කලින් ඇයගේ නම භද්‍රා. භද්‍රා කුණ්ඩල කේසා නමින් තමයි ඒ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ නම. ඉතින් මේ තැනැත්තිය ඉතින් පරිබ්‍රාජිකයන් ඇහුවා මොනවද ඔබේ තන උගන්වන්නේ කියලා ඇහුවාම ධ්‍යාන ආදියත් එක පැත්තකින් උගන්වනවායි අනිත් පැත්තෙන් මේ වාද කිරීමේ වාද දහසක් ඉගෙනගෙන ඒ පිළිබඳව නිපුණත්වයක් ලබන්නත් පුළුවන් කියලා. ඉතින් මම ඊළඟට තෝරගත්ත මේ වාද දහස ඉගෙන ගත්තා. ඉගෙනගෙන ඒ කාලේ ඉන්දියාවේ ඒ නගර ගම්නියම් ගම් වලට ගිහිල්ලා ඒ පඬිතෙයින් හැටියට පිළිගත් අයත් එක වාද කරනවා. ඒකයි අය ඊළඟට අර වාද ඉගෙන ගත්තට පස්සේ කරන්නේ. ඉතින් මේ ජම්බු පරිබ්‍රාජිකා නමින් හැඳින්වුණු බවත් කියවෙනවා. මේ තැනැත්ති ඒ විදිහට ගම්නියම් ගම් වලට ගිහිල්ලා එසිරිත වශයෙන් තිබුණේ ජම්බු අත්තක් අරගෙන ගිහිල්ලා අර අභියෝගයේ හැටියට පාවිච්චි කරන්නේ ජම්බු අත්තයි. නගරයක් හෝ නියම් ගමක හෝ ගිහිල්ලා ඒ පිටපාතේ යනවනම් ඊට කලින් නගරයේ දොරටුව ළඟ වැලි ගොඩක් ගහලා වැලි ගොඩ උඩ අර ජම්බු අත්ත හිටවලා ඒ කිට්ටුවේ ඉන්න ඔය ළමයින්ට එහෙම කියනවා මායක වාද කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ ජම්බු අත්ත පහතට දාන්නේ කියලා. ඉතින් ඒ හත් දවසක් ඒ විදිහට තියන්න අරිනවා කවුරුවත් ඒකට මේ තරම් අභියෝගය බාර ගන්න කැමති වුණේ නැහැ. මොකද ඒ වෙනකොට මේ තැනැත්ති හැමතැනම වාද දිනලයි ආවේ. ඉතින් ඔහොම ඔහොම යනකොට ওই දෙට අවුරුදු ගණනක් ගෙවෙන්නත් ඇති ඒ ප්‍රවෘත්ති හැටියට එක් අවස්ථාවක සවැත් නුවරට පැමිණිලා සවැත් නුවර ඒ නගරයේ දොරටුව ඒ විදිහටම වැලි ගොඩක් ගහලා ජම්බු අත්තක් හිටවලා ඔන්න මේ තැනැත්ති පිණ්ඩපාතේ ගියා. ඒ අතරතුර සැරියුත් ස්වාමීන් වහන්සේත් පිණ්ඩපාතේ වැඩලා ඉවර වෙලා ආපසු වඩින ගමනේ දැක්කා මේ ජම්බු අත්ත. ඒ වටේ ළමයි රැස් වෙලා ඉන්නවා දැකලා මොකද මේ කියලා ඇහුවාම කිව්වා මෙන්න මේ විදිහේ කාරණයක් කිව්වා. එහෙනම් ওই ජම්බු අත්ත පහටට දාන්නේ කිව්වා. අපි නම් බයයි ඒක කරන්න කිව්වාම නෑ නෑ මම ඒක කර බව කියන්නේ මම බලා ගන්නම් කියලා වගේ. ඉතින් ඊළඟට ඒ ළමයි ඒ ජම්බු අත්ත පහට දැම්මා. ඔන්න අර පරිබ්‍රාජිකාව ආවම මේක දැකලා අර ළමින්ට දොස් කිව්වා මේ නුඹලත් එක මගේ වාදයක් නෑ කියලා. ඔන්න ඉතින් අර ප්‍රවෘත්තිය කිව්වට පස්සේ සැරියුත් ස්වාමීන් වහන්සේ සොයාගෙන ගියා මේ තැනැත්තිය. ඊට කලින් අර නගරයේ එක්තරා ഘോഷාවකුත් කළා. ඔන්න බලන්න මම මේ ශාක්‍ය පුත්‍රයා සමණයන් එක්ක මම වාද කරනවා කියලා ලොකුවට ඒ උද්ඝෝෂණිකුත් කරගෙන මේ තැනැත්තිය ගියා සැරියුත් ස්වාමීන් වහන්සේ වැඩ සිටි තැනට. එතන කියන හැටි ගසක් මුල වැඩ සිටියා සන්ධ්‍යා ජාමේ. එතෙන්ට ගිහිල්ලා ඔන්න වාදය ආරම්භ කළා. කාටද ප්‍රශ්න කරන්න තියෙන වාරේ කිව්වා මේ තැනැත්තිය මේක මේ පරිබ්‍රාජිකාමී අවස්ථාව ලබාගෙන ඔන්න වාද දහසම ඇහුවා. සරියුත් ස්වාමීන් වහන්සේ හැම ප්‍රශ්නයකටම පිළිතුරු දුන්න හරියාකාර. ඔන්න ඊළඟට සරියුත් ස්වාමීන් වහන්සේගේ වාරය ආවහම සරියුත් ස්වාමීන් වහන්සේ කියනවා ඔන්න එහෙනම් මමත් ප්‍රශ්නයක් අහන්නම් කියලා. ඇහුව එක ප්‍රශ්නයයි ඒකන් නාමකින් එක කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවා. එක කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවා. ඒ ප්‍රශ්නය ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා අර හත් අවුරුදු වියේදී රහත් වුණේ සෝපාක ස්වාමීන් වහන්සේට ඒ උපසම්පදා කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ අසූ ප්‍රශ්න 10න් එකක් ඒක නාමකින් කියන එකේ උත්තරයේ හැටියට තියෙන්නේ සබ්බේ සත්ත ආහාර අට්ඨිතික. සියලු සත්වය ආහාරයෙන් යන්නේ අයපනාහ කියන එක. නමුත් ඒ මුකුත් දන්නේ නැහැ මේ කුණ්ඩල කේසාව. ඔන්න ඒකෙන් වික්ෂිප්ත වුණා. මම තේරෙන්නේ නැහැ මේක මොකද්ද කියලා. මේ මට තේරෙන්නේ නැහැ කියලා ඔන්න පරාජය පිළිගත්තා කියලා දෙන්න කිව්වා. මේ සරියුත් ස්වාමීන් වහන්සේ කිව්වා මේක තමයි බුද්ධ ප්‍රශ්නය කියලා කියන්නේ. ඒ බුද්ධ ප්‍රශ්නය කියලා දෙන්න නම් පැවිදි වෙන්න ඕන කිව්වා. ඔන්න එතකොට මේ තැනැත්තිත් එකට කැමති වුණා. ඊළඟට සරියුත් ස්වාමීන් වහන්සේ ඒ මෙහෙණවරකට යවලා මෙහෙණින් වහන්සේ කෙනෙක් වවටපත් කරා මේ තැනැත්තිය. ඊළඟට මේ තැනැත්තියත් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් දැන් ඉතින් කුණ්ඩල කේසා භික්ෂුණිය බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය කෙටියෙන් ඒ 88 පස්සේ ඒ සඳහන් වෙන ආකාරයට ඒ ධර්මය 80 හැටියමක් සෝවන් වෙලා තියෙනවා. ඊට පස්සේ Taman පාසේදීමට වතුර බක් කරන අතරේ වතුර ගලාගෙන යනවා දැකලා ඊටාම ඉක්මනින්ම ඒ අරහත්ත්වය සාක්ෂාත් කරයි කියලා කියවෙනවා. රහත් බවට ලබා ගත්තා. ඉතින් මෙන්න මේ සිද්ධිය ආශ්‍රයෙන් සංඝයා වහන්සේලා අතර කතාවක් ඇති වුණා කියලා සඳහන් වෙනවා. මේ කුණ්ඩල කේසාව මේ භික්ෂුණිය එකක් ඒ අතීත ප්‍රවෘත්තියක් මතක් කරගෙන කියනවා මෙහෙම මේ ඊටාම ඉක්මනින් ධර්මය අවබෝධ කරගත්තයි. ඒක ගැනත් විස්මය ප්‍රකාශ කරනවා. ඒකම අර ගිහි වහිටගෙන අර සොරෙක් එක්ක මහා යුද්ධයක් කරලා එකක් දිනුවයි කියලා ওই විදිහට ඒ තැනැත්තිය පිළිබඳ කතා කරනවා බුදුරජාන් වහන්සේ ප්‍රවෘත්ති ඒ අහලා. අන්න මේ අර අපි කලින් සඳහන් කළ ගාථා දෙක වදාරලා තිබෙනවා මහණෙනි. ඒකේ අදහස යම් කිසි කෙනෙක් කිසිම අර්ථයක්කට යහපතක් සලසන්නේ නැති ගාථා 100ක් කිව්වට වඩා මෙහෙමයි ඒකේ තියෙන්නේ. යෝච ගාථා සතං භාසේ අනත්ථපද සංහිතං ඒකං ධම්මපදං සේයෝ යං සුත්වා උපසම්මති. යම් කිසි කෙනෙක් අනර්ථය සහිත වූ ගාථා 100ක් ප්‍රකාශ කරයිද ඊට වඩා සංසිඳීමක් සලසන ධර්මපදයක්ම ශ්‍රේෂ්ඨය වඩා උතුම්ය කියන එක ඒ පළවෙනි ගාථාව. ඊළඟට දෙවෙනි ගාථාව යෝ සහස්සං සහස්සේන සංගාමී මානුෂී ජිනේ ඒකංක ජෙය්‍ය මත්තානං සවේ සංගාම ජුත්තමෝ. යම් කිසි කෙනෙක් සංග්‍රාමයේහි දෙමනදි යුද්ධ බිමෙහිදී යුද්ධයේදී දශලක්ෂයක් මිනිසෙන් ජය ගනීද එකම පුද්ගලයා නමුත් දශලක්ෂයක් මිනිසෙන් ජය ගන්නවා. ඊටත් වඩා උතුම් යෝ සහස්සං සහස්සේන සංගාමයේ මානුෂේ ජිනේ ඒකංක ජෙය්‍ය මත්තානං සවේ සංගාම ජුත්තමෝ. යම් කිසි කෙනෙක් තමාම දිනා ගනීද ඒ තැනැත්තා තමයි නියම රණවීරුවා නියම උතුම්ම සංග්‍රාම යුද්ධ දිනු යෝධයා කියලා රණවීරුවා කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ දේශනාකට වදාලා. ඉතින් මේ ගාථා දෙක ආශ්‍රයෙන් අපි කරුණු කල්කල බලනවා නම් අර ප්‍රණමයෙන්ම අපි අර කුණ්ඩල කේසාව පිළිබඳ ප්‍රවෘතිය දැන් ඒ වගේම ධර්ම සාහිත්‍යය සඳහන් වෙනවා. මේ බුද්ධ ශාසනයේ කිප්පා භිඤ්ඤා කියලා කියන වහා ධර්මයේ වැටෙහෙන්නන් අතර අග්‍රස්ථානීය මේ බද්දා කුණ්ඩල කේසා ස්තරණියට හිමුණු බව සඳහන් වෙනවා. එයින් පේනවා එතකොට අර ඇය ඉක්මනින්ම රහත් වීම පිළිබඳ සිද්ධිය නිසාම ඇයට ඒ විශේෂ අගතනතුර ලැබුණු බව. ඒ වගේම කියවෙනවා ඇය ඒ සඳහා පදුමුත්තර බුද්ධ කාලයේ ඉඳලම පෙරම් පෙරමින් ආපු කෙනෙක් බව. ඒ බද්දා කුණ්ඩල කේසා කියන ඇයේ මේ මෙහණිය ඊටමත් ඈත ඉඳලම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ ඉඳලම මේ බුද්ධ ශාසනයේ අවසානයේ නියත විවරණ ලැබිලා තිබෙනවා. මේ නියත මේ බුද්ධ ශාසනයේදී කිප්පා විඤ්ඤා කියලා කියන වහා ධර්මයේ වැටෙන මෙහෙණින් වහන්සේලා අතරින් අග්‍රයි කියලා. අර බාහ්‍ය දාරු චීරිය තවසානන්ට ඒ අතර ඒ පැත්තින් ප්‍රධාන තැන ලැබුණා වගේ වහා ධර්මයේ වැටීම පිළිබඳව. ඉතින් ඒක ගැනත් අපිට හිතා ගන්න තියෙන මේ ස්තැනත්තිය ගිය අර ගිහි කාලේ ස්ථානෝචිත ප්‍රඥාව තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් යම් කිසි වැටීම් ශක්තියක් ප්‍රඥාවක් ඇති තැනැත්තියක් බව. ඒ වගේම අර වාද දහසක් ඉගෙනගෙන දඹදිව පුරා ඒ තැන්වල ජය ගනිමින් ආවා. මහා ප්‍රඥ සරියුත් ස්වාමීන් වහන්සේට තමයි අන්තිමට මෙය දමණය කරන්න පුළුවන් වුණේ. ඒ තුලින් අපිට හිතා ගන්න පුළුවන් අතීතයේ යම්කිසි පුණ්‍ය ශක්තියක් අනුව මේ වහා ධර්මයේ වැටහීමේ ඒ හැකියාව ලබාගෙන තිබෙනවා. ඉතින් මේ කාරණය ගැන අපි කල්පනා කරලා බලනකොට දැන් මේ කාලෙත් දැන් බුද්ධ කාලයේ පවා අපිට පේනින්නේ ඒ වහා ධර්මයේ වැටහීම එකතු වෙලා කතා කරලා පුදුමයේ ප්‍රකාශ කරන්න තරම් දෙයක් හැටියටයි. නමුත් මේ කාලේ ඇතැම් අය හිතනවා මේ බණපදයක් ඇහුව පමණින් හැම කෙනෙකුටම මේ විදිහට ධර්ම අවබෝධය ලබා ගන්න පුළුවන් කියලා. මේකට හේතුව අපිට හිතා ගන්න තියෙන්නේ මෙහෙමයි. දැන් ඔය විද්‍යාවෙනුත් තාක්ෂණයෙනුත් ඒවා දියුණු වීම නිසා උසිගැන්මෙන ක්ෂණික සංකල්පය බොහොම දිනෙක මේක ආධ්‍යාත්මික ජීවිතයටත් ආරෝපණය කරන්න බලනවා. ඒ තරම් පහසු දෙයක් නෙවෙයි ඒක. අර දීර්ඝ කාලයක් පෙරම් පිරුම තුනින් කෙනෙකුගේ ඒ ප්‍රඥාව කියන ඒ ශක්තිය දිනුනු නම් තමයි ඒ විදිහට වහා මේ ලෝකෝත්තර ධර්මයක් අවබෝධ කරගන්න පුළුවන් වුණේ. එහෙම නැත්නම් ලෞකික දැනුගත්කම් වලින් ඒ වයින් මනින්න මේ ප්‍රඥාව පිළිබඳ කාරණිය. කොටිම කියතොත් දැන් ඇතැම් ගැඹුරු සූත්‍ර දේශනා බාහ්‍ය සූත්‍ර ආදී ඒ විශේෂ සූත්‍ර තියෙන ඉතාම කෙටි සූත්‍ර දේශනා ඒවා අය උගතුන් කොතිකුත් 20-30 වාරයක් කියවන්නේ නැති නමුත් ධර්ම අවබෝධය ලැබිලා නැහැ. එයින්ම පේනවා එතකොට තමන්නේ ඒ කිප්පාභිඤ්ඤා කියන ගණයට අයත් වේ කියලා හිතීම එක්තරා මුලාවක්. ඒ වගේම මේ කාරණය නිසාම මේ පින්වත් පිරිසටත් හිතා ගන්න මේ සල්කා ගන්න පුළුවන් ධර්ම කාරණා ටිකක් මතු කරන්න පුළුවන්. බුදු පියාණන් වහන්සේ පොදුවේ දක්වලා තිබෙනවා ප්‍රතිපදා හතරක්. ඒ පුද්ගලයාගේ චරිතානුකූලව හැකියාවන් අනුව ප්‍රතිපදා හතරකට බෙදන්න පුළුවන් බව. දන්ධාභිඤ්ඤා දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා දුක්ඛාපටිපදා කිප්පාභිඤ්ඤා සුඛාපටිපදා දන්ධාභිඤ්ඤා සුඛාපටිපදා කිප්පාභිඤ්ඤා කියලා ඒ විදිහට හතර කොටස් හතරකට කළ දක්වන සත්‍යය. ඇතැම් කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව දුකසේ වැටහීම හිමින්. තවත් කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව දුකසේ වැටහීම බොහොම සැනින් ක්ෂණෙන් ඉක්මනින්. ඊළඟට තව ඇතැම් කෙනෙක් ඉන්නවා ප්‍රතිපදාව සුවසේ වැටහීම හෙමින්. හතරවෙනුව දක්වනවා ප්‍රතිපදාවත් සුවසේ වැටහීමත් සැනින්. ඔන්න විදිහට කොටස් හතරක් කරලා දැන් ඒක කෙටියෙන් සලකා ගත්තොත් මෙතන මේ ප්‍රතිපදාව පිළිබඳව දුකසේ සහ සුවසේ කියන විග්‍රහය කරන්නේ මේ විදිහටයි. ප්‍රතිපදාව දුකසේ කියලා කියන අය පිළිබඳව දක්වන්නේ ධර්මයේ යම් කිසි කෙනෙකුට ඒ නිවනට හිත යොමු කිරීමේදී එහෙම නැත්නම් මාර්ගඵල ප්‍රතිපදේ ලබා ගැනීම සඳහා සෑහෙන ශික්ෂණයක් ලබා ගන්න වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ කර්මස්ථාන අසුභානුපස්සී කායස්මින් විහෙරති කය පිළිබඳව අසුභය වඩන්න ඕන. ඒ වගේම ආහාරයේ පටික්කුල සංඥා කියලා කියන ආහාරය පිළිබඳව පිළිකුල් සංඥාව දිනු කරන්න ඕන. සබ්බ ලෝකේ අනබිරත් සංඥා කියලා කියන හැම ලෝකයේ පිළිබඳව කලකිරීම නොවැල්ම කියන ඒ හැඟීමින් යුක්තව වාසය කරන්න ඕන. සබ්බ සංඛාරයේසු අනිච්ච සංඥා කියලා කියන ආකාරයට සියලු සංස්කාරයන් පිළිබඳව අනිත්‍යතාව ඒ සංඥාව වඩන්න ඕන. ඊළඟට මරණ සංඥාචා සාජ්ජත්තං සූපට්ඨිතා කියලා තියෙන ආකාරයට නිතරම මරණ සතිය එළඹ සිටින්න ඕන. ඔන්න ඔය විදිහට මේ ලෝකයේ දුක් ස්වභාවය හිතට ආවදින අන්දමට විශේෂ යම් කිසි ශික්ෂණයක් ඇති වුණ කෙනාටයි ඇති කිරීම ගැනයි දුක්ඛාපටිපදා කියලා කියන්නේ. ඒකේ අනිත් පැත්ත සුඛාපටිපදා කියන එක දක්වලා තියෙන්නේ යම් කිසි කෙනෙක් පළමුවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ලබාගෙන සිටිනවා නම් එයාට ඉතාම පහසුයි. ඒ ධ්‍යාන ලබා ගැනීම තුලින්ම පේනවා නීවරණ ආදී ඒ කෙලෙස් යටපත් කරලා තියෙන බව. ඉතින් ඇතම් කෙනෙක් ඒ ධ්‍යාන හොඳට වඩලා තිබෙන කෙනෙකුට මේවා පහසුයි කියන එකයි එම් පින්නු කරන්නේ. ඊළඟට අභිඥා පිළිබඳව දක්වන්නේ එතන අර හිමින් වැටහීම කියන කාරණය. ඒකට දක්වන්නේ දැන් හැම කෙනෙකුටම ඒ ධර්ම අවබෝධය සඳහා උපකාර වෙන දේවල් තමයි අපි අර ධර්ම දේශනාව අවසානයේදී මතක් කරන්නේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රිය පහ තමයි උපකාර වෙන්නේ මේ ධර්ම අවබෝධයට. ඉතින් ඇතම් මෙතන කියවෙන්නේ අර මුලින් කියආපු හිමින් වැටහීම ඇති කොටස. ඒ අයගේ හිමින් වැටීමට හේතුව මොකද? අර සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් බොහොම නොවැඩිුණු අවස්ථාවක්. මෘදු කියලා කියන්නේ ඒ වන් බොහොම නොවැඩිුණු අවස්ථාවක, නොමේරු අවස්ථාවක පවතිනකොට. කිප්පා විඤ්ඤා වෙන්නේ ඒ කියාපු පංචේන්ද්‍රියන් ඉන්ද්‍රිය පහ හොඳට මෝරලා ගිහිච්ච අය. අන්න ඒ බඳු. එතකොට අර සුඛාපටිපදා කිප්පා විඤ්ඤා කියන අය ඇත්ත වශයෙන්ම අර දෙපැත්තෙන්ම දක්ෂයි. හොඳට ධානයීමත් ඒ ශක්තියක් තියෙනවා. ඒ වගේම වැටහීම් වශයෙන් බලනකොට අර ඉන්ද්‍රියන් ඉන්ද්‍රිය පහ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහත් හොඳට දියුණු වෙලා තියෙනවා. ඔන්න ඔය ආර්ථයෙන් තමයි ඒ ප්‍රතිපදා වශයෙන් හතරකට බෙදලා තිබෙන්නේ. ඒ වගේම ධර්මයේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා පුද්ගලයන් හැටියට සලකලා බලනකොට පුද්ගලයන් උත් හතර කොටසකට වෙන දක්වන්න පුළුවන් බව. උග්ඝටිතඤ්ඤු, විපංචිතඤ්ඤු, නෙය්‍යෝ, පදපරමෝ කියලා. උග්ගටිතඤ්ඤෝ කියලා කියන්නේ අන්න අර යමක් යන්තමින් හැඟෙවු පමණකින් පොඩි ඉඟියක් දුන්න පමණකින් ධර්මයේ වැටෙන අය. අර බාහ්‍ය දාරුචීරිය, ඒ වගේම දැන් මෙතන බද්දා කුණ්ඩලකේසා, ඒව ගැන හිතන්න පුළුවන්. තම පහසුවෙන් ධර්මය වටහා ගන්න පුළුවන් අය. ඒ බඳු අයට බුදු පියාණන් වහන්සේ ඊටාම කෙටි දේශනාවක් කළත් ප්‍රමාණවත්. ඊළඟට විපංචිතඤ්ඤෝ කියලා කියන්නේ අන්න සවිස්තර දේශනාවකින් පස්සේ ධර්ම අවබෝධය ලබන අය. විපංචිතඤ්ඤෝ නෙය්‍යෝ කියන පුද්ගලයා, ඒක ඊටත් වඩා පහක් ශක්තිය අඩු පුද්ගල විශේෂය. නෙය්‍ය පුද්ගලයා අර හරියට අර අතින් අරගෙන එකගෙන යන්න වගේ ඒ තැනත්තාට නිතර ධර්මය කියලා දෙන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන, ඊළඟට කල්යාණ මිත්‍රින් ඇසුරු කරන්න ඕන, යෝනිසෝ මනසිකාරය යොදන්න ඕන, ඒ විදිහේ හුඟක් කටයුතු කරලා තමයි ඒ තැනත්තාට ධර්ම අවබෝධය ලබන්න පුළුවන් වෙන්නේ. පදපරම කියන පුද්ගලයා ඒ ගැන දැක්වෙන්නේ මෙහෙමයි. ඒ තැනත්තාට ධර්මය කටපාඩම් කරගත්තත් මේ ජීවිතේ යම්කිසි අහේතුවක් නිසා මේ ජීවිතේ මාර්ගඵල අවබෝධය ලබන්න බෑ. ඒක කොයිතරම් ධර්මය ඉගෙන ගත්තත් කටපාඩම් ගමින් කිව්වත් ඒ තැනත්තාට බෑ පදපරම. ඉතින් ඒ නමුත් ඒ තැනත්තා වුණත් අතහරින්න නරකයි. ඒක මේ මේ ජීවිතයේ ගන්න උත්සාහය ඊළඟ ජීවිතයේ ට උපකාර වෙන නිසා. ඔන්න ඔය විදිහට පුද්ගලයන් හතර ආකාරයකට දක්වලා තිබෙනවා. ඉතින් මේ මේ අනුව කෙනෙකුට හිතා ගන්න පුළුවන් අර කියාපු අර තමන් උග්ගටිතඤ්ඤෝ කියලා හිතා ගන්න අයටත් ඇත්ත වශයෙන්ම තමන් මේ පැත්තට අයිතිද? සමහරු අර හෝඩිය ඉඳලා යන්න කැමති නෑ හැමදාම. හැබැයි ඒ විදිහට මාන්නය නිසා ආයේ තත්වයේ ඉන්න අයට කවදාවත් බෑ මේ ධර්ම අවබෝධය කරන්න. නියතමානීව ආපහු එන්න ඕන මුලටම. මොකද සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂණයටම එන්න ඕන. ඇතැම් අය අර උගත්කම නිසාම ඇතැම් අය කල්පනා කරන මේ ශ්‍රද්ධාව ශීල ආදී මේවා මේ අර මෝඩ උපාසකම්මලට තියෙන ධර්ම දේවල් අපිට වැඩන්නේ. අපි මේ බොහොම බුද්ධිමත් අය අපිට ඕන කරන්නේ අන්න අර පදයක් කිව්ව හැටි අපිට මේ ඔක්කොම වැටහෙනවා කියලා ඒ මූලික අනුපිළිවෙල ප්‍රතිපදාව ප්‍රතික්ෂේප කරලා ඒ අය මේ ප්‍රඥාව කරපින්නගෙන එපමණකින් මේවා විමුක්තිය බලාපොරොත්තු වෙනවා. ඒක මේ අර කලින් කිව්ව ආකාරයට අර විද්‍යාවේ තාක්ෂණයේ තියෙන ක්ෂණික සංකල්පයේ ඉහවහා යාමක්. ඒක අනුව මේ ආධ්‍යාත්මික ජීවිතය දැන් කල්පනා කරනවා. අපි කවුරුත් දන්නවා මේ ශාසන පරිහානි යුගයේ ඒ වගේම පරිසරය ගැන කල්පනා කරලා බැලුවත් ආධ්‍යාත්මික ජීවිතයට හිතකර යුගයක් නෙවෙයි මේක. ඉබඳු යුගයක ඇත්ත වශයෙන්ම අපිට පිළිගන්න වෙනවා අර බුද්ධ කාලයේත් අර වගේ දුර්ලභ නම් ඉක්මනින් අවබෝධ කරගන්න අය මේ කාලෙත් ඇත්ත වශයෙන්ම දුර්ලභ වෙන්න ඕන. ඒක නිසා අපි පමණට වැඩිය ඒවා ලිහිල් කරලා ගන්න නරකයි. මේවා ඕනෑමට එපාවට මේවා ගත්තොත් මේ ධර්මයෙන් කවදාවත් ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඒක නිසා නිහතමානීව මුලටම ඇවිල්ලා මුලින් කළ යුතු දේ මුලින් කරන්න ඕන. බුදුහාමුදුරු ප්‍රකාශ කරලා තියෙනවා යමෙක් පළමුවෙන් කරන්න තියෙන දේවල් අතහැරලා අනිත් ඒවට වහිනව නම් කවදා හරි පසුදැවෙන්න සිද්ධ වෙනවා කියලා. ඉතින් ඔන්න ඔය කාරණේ අනුව අපි සලකා ගන්න පුළුවන්. ඊළඟට ඒ අපි ප්‍රකාශ කළේ අර මුල් ගාථාවෙන් දැක්වෙන අදහස අනුවයි. ගාථා 100ක් කිසිම යහපතක් සලසන්නේ නැති, අර්ථයක් නැති, එහෙම නැත්නම් ප්‍රයෝජනයක් නැති ගාථා 100කට වඩා ධර්ම අවබෝධය එහෙම නැත්නම් උපසමය සංසිඳීම කරා යන එක ධර්ම පදයක් ශ්‍රේෂ්ඨයි කියන එක. ඒක බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඒ ඇත්ත වශයෙන්ම ධර්මයේ ඇතම් කෙටි දේශනා තියෙනවා. ඒ කෙටි දේශනා තුලින් ඒ සඳහන් වෙනවා ඇතම් ශ්‍රාවකීන් ඉක්මනින්ම ධර්ම අවබෝධය ලැබුවා. නමුත් අනිත් අයට නම් ඒවා පිළිබඳව සවිස්තර විස්තර කරලා දෙන්න වෙනවා. ඒ වගේම ඒ පිළිබඳව යම්කිසි ශික්ෂණයක් කරන්න ඕන. ඒ විදිහේ තත්ත්වයක් තියෙන්නේ. ඊළඟට අපි කල්පනා කරලා බලමු අර දෙවෙනි ගාථාවේ කියන අදහස. අර යම්කිසි කෙනෙක් යම්කිසි යෝධයෙක් රණවීරයෙක් තනිවම දශලක්ෂයක් මිනිසුන් ජයගත්තත් ඊටත් වඩා උතුම්ය කියලා කියනවා තමා දිනාගත්තු තැනැත්තා. මොකද්ද මේ තමා දිනීම කියලා කියන්නේ? ඇත්ත වශයෙන් බුදු පියාණන් වහන්සේ මේ ඉදිරිපත් කරන මේ සංකල්පය විශේෂයි. මොකද මේ ඔය ලේවැගිරීම් යුද්ධ ආදීන් හෙම්බත් වුණු ලෝකයකට බුදු පියාණන් වහන්සේ තමා දිනීම පිළිබඳ සංකල්පයක් ඉදිරිපත් කරලා තිබෙනවා, හඳුන්වලා දීලා තිබෙනවා. ඒකට කියන්න පුළුවන් ආත්ම විජය කියලා. එතකොට ලෝකයේ තිබෙන දිග්විජය ඒ දිශාවන් ගිහිල්ලා ජය ගන්නවා, රටවල් ජය ගන්නවා. ඒ ජය ගැනීමෙදි කරන්නේ අර විදියට මිනිසෙන් මරලා ඒ විදියට ජයග්‍රහණයක් කළා ජයපාණය කරන්න බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒව බුදු පියාණන් වහන්සේක උතුම් ජයග්‍රහණයක් හැටියට සැලකුවේ නැත්තේ මොකද? ඒ ජයග්‍රහණය කිරීම තුලින් ඇති වෙන අකුසල් ඒ පුද්ගලින්ට ගෙවන්න වෙනව පමණක් නෙවෙයි, තමන්ට ඇත්ත වශයෙන්ම සියම විමුක්තියක් සැනසීමක් සාමයක් ඒ තුලින් ලබා ගන්න බෑ. ඒ දිනු කෙනක් පෙරදුණු කෙනක් දෙන්නාම මරණය හමුවේ අසරණයි. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන මේ තමා දිනීම කියන එක ඇත්ත වශයෙන්ම අර මරණය ජය ගැනීමයි. අන්න ඒ අදහසින් තමයි මේ අපි අර කලින් කිව්ව ආකාරයට බුදු පියාණන් වහන්සේ සටන සංග්‍රාමය කියන වචන පවා මෙන්න මේ බෞද්ධ ප්‍රතිපදාවට ලං කරගත්තේ. අපි කවුරුත් දන්නවා ඔය මාර සංග්‍රාමය, මාර සටන කියන එක මේ ප්‍රතිපදා මාර්ගය ගැන කියවෙන හැම තැන්වලම වගේ සඳහන් වෙනවා. එයින් කරන්නේ අර මනුෂ්‍යයා තුල තිබෙන සරණකාමී බව මෙතන යොදා ගන්නවා වෙන හොඳ අර්ථයකට, හොඳ පැත්තකට යොමු කරනවා. ඉහළම උතුම්ම ජයග්‍රහණය තමයි තමා දිනා ගැනීම. කොයිතරම් අනිත් සත්වයන් දිනා ගත්තත් තමන් කෙලෙස් වලට යට වෙලා ඉන්න තාක් තමන්ට කිසි සැනසීමකුත් නැහැ. එපමණක් නොවේ, ඒ පාප කර්ම නිසා සංසාරයේ තව තවත් ඒ බන්ධන වලටම අහු වෙනවා. බන්ධන වලින් මිදීම නෙවෙයි එතකොට බන්ධන වැඩි කර ගැනීමයි ලෝක සම්මත සංග්‍රාමය තුලින් කෙරෙන්නේ. බුදු පියාණන් වහන්සේ දක්වන මේ සංග්‍රාමය, මාර සංග්‍රාමය, බන්ධන වලින් මිදීම, මරණීය ජය ගැනීම කියන ඉලක්ක කරා යන එකක්. ඒක නිසා තමයි අර බුදු පියාණන් වහන්සේ නිතර පාවිච්චි කරන සටන් පාඨයක් ඔය සංඝයා වහන්සේලාගේ, ඒ භායෝගාවචර සංඝයා වහන්සේලාගේ එදිනෙදා භාවිතයටත් අනුමත කරලා තියෙන ඒ විශේෂයෙන්ම දක්වලා තිබෙන ගාථාවක් තමයි ආරභත නික්කමත යුංජත බුද්ධ සාසනී ධුනාත මච්චුනෝ සේනං නලාගාරං කුංජරෝ අරඹව් නික්මෙව් යදේව් බුදු සාසනෙහි නසව් මරුසෙන් හැම බටගේ බිඳින ඇතුසේ. අනේ එතනදී මාර සේනාව, ඉතින් මාර සේනාව කියලා කියන්නේ මේ මිනිසෙන් මැරීමක් නෙවෙයි, බොහෝ දින තැන්වල දක්වලා තිබෙන්නේ මේ ක්ලේශ ධර්ම. නැත්නම් වශයෙන් මාර්යාගෙන් නියෝජනය වෙන්නේ, එහෙම නැත්නම් මේ මාර දිව්‍ය පුත්‍රයා වුණත් ඒ අර ක්ලේශ ධර්ම වැඩිවීමට උදව් දෙන කොටසක් හැටියට තියෙන්නේ. ඉතින් ඇතැම් අවස්ථාවල බුදු පියාණන් වහන්සේගේ සම්බෝධිය ගැන කියවෙන අවස්ථාවල මාර සේනාව හැටියට දක්වලා තිබෙන්නේ කාමයන්, තණ්හාව, ඊළඟට ප්‍රතිපත්තිය නොයලීම කියන අරතිය, බඩගිනි, පිපාස ආදී දේවල්, සැකය, විචිකිච්ඡාව, ඒ විදිහට දේවල් දක්වලා තිබෙනවා. මේ හිත ඇතුළෙන්ම මතුවෙන දේවල් මේ ප්‍රතිපදාවේ යාමට පසුබට කරවන ක්ලේශ ධර්මවමයි මාර සේනා හැටියට ගැඹුරින් දක්වලා තිබෙන්නේ. ඉතින් එහෙම කල්පනා කරලා බලනකොට මේ මාර පරාජය කියලා කියන්නේ තමා තුළම ඇති කෙලෙස් සමූහය ජය ගැනීමයි. ඉතින් ඒකට නිසි වචන නිතරම ධර්මයේ දකින්න ලැබෙනවා, මා නිවත්ත අභික්කම නොනැවත ඉදිරියට යව්. ඔය විදිහට දක්වනවා. එපමණක් නෙවෙයි දැන් සමහර විට දක්වනවා මේ සංඝයා වහන්සේලා පිළිබඳව දක්වන කාරණාවල. දැන් මේ පැවිදි වීම කියන එක දක්වන්නේ මේ ඇතැම් තැනක දක්වනවා මේක සන්නාහයක් බැඳීම වගේ. මාර සටනට දරන සන්නාහයක් තමයි මේ සිවුර කියලා කියන්නේ. මාර මේ කෙලෙස් සටනට සන්නාහයක් වශයෙන් තමයි මේ සංඝයා වහන්සේලා සිවුර පොරවන්නේ. වෙන දෙයකට නෙවෙයි. වෙන සටනකට නෙවෙයි. අන්න ඒ විදිහේ සංකල්පයේ ධර්මයේ දක්වනවා. ඉතින් මේ ආත්ම විජේ වටිනාකම අපි කල්පනා කරලා බලන්න ඕන. මේ ලෝකයා දීර්ඝ කාලයක සිට මේ ජයග්‍රහණය පිළිබඳ හැඟීම කාතුලක් තිබෙන නිසා එක්කෝ දිග්විජය වශයෙන් ඒ රටවල් ජයග්‍රහණය කරනවා, සාගරය කෙලවර කළා තියෙන ඒ කරලා ඊළඟට සාගරයෙන් එහා පැත්ත තියෙන රටවල් ජයග්‍රහණය කරනවා, ඊළඟට ඒකත් නැති වුණාම ඊළඟට අහසේ තියෙන ග්‍රහ තාරකා ඕවා ගැන කියලා ග්‍රහලෝක ගැන ඕවා ජය ගන්න බලනවා. ඒ කොයි ආකාරයෙන් ජයග්‍රහණය ලැබුවත් ඒ හැම දිනම මරණයට යටයි. හඳට ගිහිල්ලා ආවත් ඒ තැනැත්තාට දැන් හඳට ගිහිල්ලා ආපු වීරයන් ගැන අපි කවුරුත් දන්නවා. නමුත් ඒ අය අමරණීය වුණයි කියලා අපිට දැනගන්න නම් තාම ලැබුණේ නැහැ. ඉතින් අන්න ඒ වගේ බලනකොට මේ තමාදීනීම තමයි බුදු පියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ සංකල්පය හැටියට ලෝකයාට ඉදිරිපත් කළේ. තමාදීනීම කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මරණය ජය ගැනීමයි. මේ කෙලෙස් සමූහය, සමුදාය ජය ගැනීම, අවිද්‍යාව, තණ්හාව ජය ගැනීම තුලින් කෙනෙකුට මරණය හමුවේ නොසැලී සිටින්න පුළුවන්. නැවත උත්පත්තියක් නැති නිසා, ඒ වගේම තණ්හාව, උපාදාන ආදී ඇති අතහැරිය නිසා ඒ තැනැත්තාට අන්න නියම සැනසුම ලැබෙනවා. ඒකයි ඉහළම ජයග්‍රහණය හැටියට බුදු පියාණන් වහන්සේ දැක්වේ. ඉතින් ඒ ජයග්‍රහණයට අවශ්‍ය දැන් සටනකට නම් සේනා සංවිධානයක් අවශ්‍යයි. ඒ ජයග්‍රහණයට අවශ්‍ය සේනා සංවිධානය ගැන අපි හිතේ යොමු කරලා බැලුවොත් අපි මේ සටන් භාෂාවෙන්ම කතා කරනවා නම් මේ කාලේට ඕබින බුදු පියාණන් වහන්සේ සේනා සංවිධානය පිළිබඳවත් වටිනා ධර්ම කොටාසය ඉදිරිපත් කරලා තිබෙනවා. අපට හඳුන්වන්න පුළුවන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තමයි මෙන්න මේ සේනා සංවිධානය. ඒවා කොයිතරම් වැදගත්ද කියලත් බුදු පියාණන් වහන්සේගේ මේ මහා පරිනිර්වාණ සූත්‍රය සඳහන් වෙනවා. මේ මහා පිරිනිවන් පාන අවස්ථාවේදී තමන් වහන්සේ මේ තාක් දේශනා කර ධර්මයේ හකුලා දැක්වේ පොත්ගොන්නක් හැටියට, ඔය පුස්තකාලවල තියෙන පොත්ගොන්නක් හැටියට නොවේ. දැන් කාලේ අපි ධර්මයේ හැටියට හඳුන්වන ඒ ධර්මයේ හඳුන්වන ආකාරයට නොවේ, ප්‍රායෝගික අර්ථයකින් මෙහි මේ විදිහට දේශනා කර මහණෙනි මා විසින් අභිඥාවෙන් දැන වදාරණ ලද යම් ධර්මයෝ වෙද්ද එනම් කියලා කිව්වේ මෙන්න මේවයි: සතර සතිපට්ඨාන, සතර සම්මප්පාදාන, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්‍ය බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ග, ආර්ය අෂ්ටාංගික මාර්ග ඔය විදිහට. මොනේ කියන ධර්ම කොටස් 7යි බුදු පියාණන් වහන්සේ මේ මාර සේනාව හැටියට, අතවස් මාර සේනාවට විරුද්ධව මෙහෙවන මේ ධර්ම යුද්ධයේදී යොදා ගන්න සේනාව හැටියට අපට හිතා ගන්න පුළුවන් වෙන්නේ. මේ ධර්මයන්ව එතකොට අපේ චිත්ත සන්තානවල දිනු කර ගන්න ඕනි. සතර සතිපට්ඨානේ ඉඳලා අන්තිමට ගිහිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් කෙලවර වෙන ශික්ෂණයක් මෙතන තියෙන්නේ. ඉතින් මේ ඒකත් අපි තර විදියටම අපි විග්‍රහ කරලා බැලුවොත් අපිට කියන්න පුළුවන්. දැන් සතර සතිපට්ඨානේ කියනක මේ පින්නතුන් හොඳට දන්නවා. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියලා කියන ඒ මූලික ශික්ෂණය තමයි අපිට හිතන්න පුළුවන් අර මේ යෝගාවචර යුද්ධපටයට ලැබෙන මූලික යුද පුහුණුව. ඒ සතර සතිපට්ඨාන බිමේ තමයි පළමුවෙනි අභ්‍යාසය ලැබෙන්නේ, යුද පුහුණුව ලැබෙන්නේ. ඒ අභ්‍යාසය තුළින් ඒ යෝගාවචර යෝධයා රණවිරුවා මතු කර ගන්නවා සතර සම්මප්පාදාන කියලා කියන සතරාකාර වීරියක්. ඒ සතරාකාර වීරිය සැකෙමින් සංඝහන් කළොත් මේ විදිහටයි මේ පින්නතුන් අහලා ඇති. නූපන් අකුසල් නූපද වීම සඳහා, උපන් අකුසල් නිරපා හැරීම සඳහා, නූපන් කුසල් ඇතිකර ගැනීම සඳහා, උපන් කුසල් තහවුරු කර ගැනීම සඳහා. ඔය කියන සතරාකාර වීරියයි අර සතර සත්‍යපට්ඨාන බිමේ කරන අභ්‍යාසයෙන් යෝගාවචරය ඇති කරගන්න. ඊළඟට ඒ වීරිය තුලින්ම ඒ තැනත්තාට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා, යෝගාවචරයට අනුබෝධ කරගන්න පුළුවන් වෙනවා යම්කිසි මේ සටන ජය ගන්න පුළුවන් උපක්‍රමය මොකක්ද කියන. අපි ඒකට කියමු මේ සටන ජය ගැනීමේ උපක්‍රම හතරක් තිබෙනවා. මොනවද හතර? ඉද්ධිපාද කියලා කියන්නේ පින්වතුනි, ඉද්ධි කියලා කියන්නේ අහසින් යන එක පමණක් නෙවෙයි, යම්කිසි බලාපොරොත්තුවක් ඉෂ්ට කර ගැනීමට ශක්තිය, සාර්ථක කර ගැනීම කියන අදහසයි. ඉද්ධිපාද කියලා කියන්නේ සාර්ථක කර ගැනීමේ මාර්ග. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා සාර්ථකත්වයේ කරා යන මාර්ග හතරක්. ඒක ලෝකෝත්තර දේවල්ට පමණක් නෙවෙයි, ලෞකික දේවල්වලුත් එක්තරා ප්‍රමාණයකට ඒක තේරුම් ගන්න පුළුවන් මේ වාශ්‍රයෙන්. මොනවද? ඡන්ද, විරිය, චිත්ත වීමංසා. ඡන්ද කියලා කියන්නේ බලවත් ඕනෑකම. යම්කිසි දෙයකට බලවත් ඕනෑකම තියෙනවනම් ඒ ඕනෑකමම ඉදිරිපත් කරගෙන ඒක පෙරටු කරගෙන කෙනෙකුට පුළුවන් තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න, ප්‍රශ්නයක් ජය ගන්න. ඒ වගේම විරිය කියලා කියන්නේ වීරය. ඇතම් කෙනෙක් වීර චරිතය අය ඉන්නවා. ඕනම එකකට බය නැතුව වීරය දරන්න පුළුවන්. කාය ජීවිත නිරපේක්ෂකව. අන්නේ වීර චරිතවලට ගැලපෙනවා මේ විරිය ඉද්ධිපාදය. ඒක වීරය මුල් කරගෙන පුළුවන් නිවන් දකින්න, භාවනා කටයුතු කරන්න. ඇතම් කෙනෙක් ඉන්නවා චිත්ත කියලා කියන්නේ සිත අදිෂ්ඨාන කරගෙන අදිෂ්ඨාන ශක්තියයි. ඇතම් කෙනෙක් මම හිතුවත් මම ඒක නොකර අරින්නේ නැහැ, ඒක කොහොම හරි කෙල්ලමයි නවත්තන්නේ කියන ඒ විදිහට අදිෂ්ඨානයට මුල් තැන දෙන අය ඉන්නවා. චිත්ත ඒකත් අර විශේෂ ඒක අපිට කියන්න පුළුවන් අර යුද්ධෝපක්‍රමයක් හැටියට. අවසානයේට කියන්නේ විමංසා, විමසුම් නුවණ. ඒක නාර ප්‍රඥා අදහසයි එතන කියන්නේ ප්‍රඥාව. අන්න විමසුම් නුවණ ඉදිරිපත් කරගන්නේ අර ප්‍රඥාදීක ප්‍රඥාවෙන් ඒ ශක්තිය ඇති අයයි. ඔන්න විදි හතරාකාර ඉද්ධිපාද. ඉතින් ඔය සනන් බීමේ ඔන්න ඔය ජය ගන්න ඔය හතරෙන් එකක් තියුණත් ඇති කියලා ධර්මයේ දැක් වෙනවා. හතරම නැතත් එක එක පුද්ගලයාගේ ඒ චරිතානුකූලව ඇතම් කෙනෙක් ඡන්දය මුල් කරගෙන රට්ටපාල හාමුදුරුවාගේ කට්ටිය ඒ ශ්‍රද්ධාව අනුවගේ ඡන්දය මුල් කරගෙන තමන්ගේ නිවන් කටයුත්ත කරගත්තා. ඒ වගේ ඇතම් කෙනෙක් වීරය ඔය දෙට. ඉතින් ඔන්න ඉද්ධිපාද. ඊළඟට ඒකම ඊළඟට දැක් වෙනවා පංච ඉන්ද්‍රිය පංච බල. එතනත් අපි තවදුරට ගියොත් හිතා ගන්න පුළුවන් මේ උපමාව අනුව අන්න අර සාමාන්‍ය ලෝකයේ තියෙන පංචේන්ද්‍රිය නෙවෙයි මෙතන කියන්නේ. ඉන්ද්‍රිය පහක් මතු කර ගන්න ඕන, උපද්දව ගන්න ඕන. ඒ ඉන්ද්‍රිය පහ තමයි අපි කලින් සඳහන් කළේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. නිවන් කාර්යය ඉෂ්ට කර ගැනීම සඳහා, නිවන් දැකීම සඳහා උපකාර වන ඉන්ද්‍රිය පහ. සද්ධාව, විරිය, සතිය, සමාධි, ප්‍රඥා. ඒවා ඉන්ද්‍රිය වශයෙන් උද්දීනු කර ගන්නවා වගේම ඊළඟට ඒ ඉන්ද්‍රිය උපකාර කර ගැනීම වශයෙන් ඒවා ඒ ඉන්ද්‍රිය උපකාර කරගෙන ඊට ප්‍රතිවිරුද්ධ ධර්ම ජය ගැනීම කියන අදහසින් බල ධර්ම හැටියටත් ඒ පහම දැක්වෙනවා. ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම කියන දෙකේදීම ඔය සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඒවා සඳහන් වෙලා තියෙනවා. ඊළඟට ඒවා හැම එකක්ම දියුණු තියුණු කරගත්තට පස්සේ ඒ ශක්තිය උඩින් යම්කිසි සම්බෝධියට අදාළ වන, සම්බෝධියට උපකාර වන අංග හතක් පෙළගස්වනවා. ඒක තමයි සති, ධම්ම, විචය, වීරිය, පීති, පස්සාදි, සමාධි, උපේක්ඛා කියලාගෙන බොජ්ජංග හත. ඒක නිවනට ඊටාම ළඟයි. ඒ බොජ්ජංග හත දියුණු කරගත්තාම නිවන කිට්ටුව වගේ. ඉතින් ඔන්න ඒකත් වඩලා ඉවරලා තමයි අවසාන අපි කියමු දැන් මේ කාලේ වචනේ කියනවනම් අවසන් මෙහෙයුම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මාර්ග ජයග්‍රහණය සඳහා උපකාර කරගන්න අවසාන මෙහෙයුම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකයි ඔය අපි නිතරම ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කතා කරන්නේ. අනිත් දේවල් සමහර විට ඒක නිසා අමතක වෙනවා. අර සතර සතිපට්ඨානයෙන් ආරම්භ කරන්න ඕන බව අර සමහර විට උගතුන්ටත් අමතක වෙන්නේ ඒකයි. අපි නිතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් ඒකට ඒ தത്വයට එන්න අන්න අර මුල ඉඳලා එන්න ඕන. අර යුද වීමේ බුහුණු ලබා ගන්න ඕන. ඒකයි අපි මෙතන මේ විශේෂයෙන් මතක් කරන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විශේෂත්වය මොකක්ද? ඒක එහෙම් පිටි මේ කාබද්ධ මහ පුදුම ශක්තියක් ඇති මාර්ගයක්. ඒකයි දැන් අනිත් තැන්වල මේවා එක එක වෙන් වශයෙන් හඳුන්වන්නේ. සතර සතිපට්ඨාන, නැත්නම් චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ සම්මප්පාදාන ආදී වශයෙන් මේ පාළි වචන යොදලා තිබෙන ආකාරනුත් අපට පේනවා. ඒවා එක එක වෙන් කරගෙන වගේ හඳුන්වලා තියෙන්නේ. නමුත් ආරෂ්ඨාංගික මාර්ගය ගැන ප්‍රකාශ කරන්නේ අරියෝ අට්ඨාංගිකෝ මග්ගෝ, මේක ඒකකයක් හැටියට දක්වන්නේ. මේ අටම හොඳට ඒකාබද්ධයි, එකිනෙක සම්බන්ධයි. මේක අවසාන මෙහෙයුම ඇත්ත වශයෙන් සම්පූර්ණයෙන්ම එකිනෙකට සම්බන්ධ මහා බල සම්පන්න ක්‍රියාවලියක් මේ ආරෂ්ඨාංගික මාර්ගය නමින් දැක්වෙන්නේ. නමුත් ඒවායේ දැක්වෙන අංග දියුණු තියුණු කරගත්තේ. අපි හිතමු දැන් මෙතන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය කියලා තියෙනවා. එතකොට සතර සත්පට්ඨානිය වැඩුව නැති කෙනෙකුට සම්මා සතියක් තියෙනවද? නැහැනේ. අන්න ඒක තුලනේ අපි කියන්නේ අර සතර සතිපට්ඨානිය හිතන්න ඕනේ හැම කෙනෙක්ම යුද බිමේ ඒ මූලික අභ්‍යාසය ලැබෙන තැන. ඒකමයි බුදු පියාණන් වහන්සේ එක් අවස්ථාවක සරියුත් ස්වාමීන් වහන්සේට කිව්වේ මේ අලුතෙන් පැවිදි වෙන හැම භික්ෂුවක්ම සතර සතිපට්ඨානියට දාන්න කියලා. නමුත් දැන් කාලේ නම් ඒකට දාන්නේ අන්තිමට වෙන්න පුළුවන් සමහර විට. නමුත් බුදු පියාණන් වහන්සේ දරුත් සානන්දට ප්‍රකාශ කළා සාරිපුත්ත මේ ශාසනයේ අලුතෙන් මහාන වෙන හැම කෙනෙක්ම සතර සත්‍යපට්ඨානයට දාන්න කියලා. ඉතින් ඒ විදිහට ඒ මූලික පුහුණුවේ ඒ අවසාන මෙහෙයුම තමයි ඒකෙන් ලබන ඒ ශක්තිය අර කියාපු ඒකෙන් මතු කරගන්න සම්මප්පාදාන වශයෙන් මතු කරගන්න වීරය හතර, ඉද්ධිපාද වශයෙන් මතු කරගන්න ඒ උපක්‍රම හතර, ඊළඟට ඉන්ද්‍රිය බල වදීunu කරගෙන සම්බොජ්ජංග කියලා කියන අවබෝධයට උපකාර වන විශේෂ පෙළ ගැස්ම. ඒ විදිහට මේ ධර්ම දියුණු කරාට පස්සේ ඒ වායින් පෙරිලා පදම් වෙලා ආපු ශක්තියම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැටියට මේ කෙනෙකුට නිවන් සඳහා උපකාර වෙන්නේ. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ පින්නතුන් දන්නවා අර සාමාන්‍ය අපි සිල්ලර විදිය අවබෝධයක් සාමාන්‍ය ලෝකයාට තියෙන සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඔය ලෞකික වශයෙන් මේ විදිහට හිතන එකක් ගැඹුරින් ගන්නව නම් සම්මාදිට්ඨිය කියලා ගන්න තියෙන්නේ අන්න අර චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. සාමාන්‍යයෙන් අර දසවස්තුක සම්මාදිට්ඨිය තමයි සාමාන්‍ය සංසාරයට සහ සම්බන්ධ සම්මාදිට්ඨිය. නමුත් සසරින් මිදීම සඳහා උපකාර වෙන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ ඒ හරි දැක්ම. ඒ හරි දැක්ම මුල් කරගෙන තමයි හරි සිතුම් පැතුම් අපි නිතර මතක් කරන ආකාරයට මේ සිතුම් පැතුම් අනුව යන කියුම් කැරුම්, ඒ අනුව යන දිවි පැවතුම්, ඒ අනුව ඒ දිවි පැවතුම් තුලින් ඇති කරගන්න හරි වෙරදැරුම්, ඒ හරි වෙරදැරුම් අවසානයේ ගිහිල්ලා ඒක තුලින් ලබා ගන්න හරි සිහි කැරුම් සතිය හොඳ සිහිය අවසාන වශයෙන් ඒක සම්මා සමාධි කියලා කියන හරි සිතේ එකඟ කැරුම දක්වාම යනවා. ඔය විදිහට ඒකයි ලෝකෝත්තර මාර්ග ඥාන හැටියට කෙනෙකුට අවසානයේදී ඒ ලෝකෝත්තර මාර්ග සමාධිය තමයි ලෝකයේ ඇති ප්‍රබලම සමාධිය. ඒ මාර්ග සමාධිය තුළින් තමයි ක්ෂණිකවම අන්න ඒක නිකන් හරියට අපිට කියන්න පුළුවන් අධිවේග මාර්ගයක් වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එකම කෙලින් ඒක බුදු පියාණන් වහන්සේ ඒක කෙලින් නිසාම තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ මේක ඍජු මාර්ගයක් කියලා. උජුමග්ගම්හි අක්ඛාතේ ගච්ඡත මා නිවත්තත කියලා බුදු පියාණන් වහන්සේ ආන කළා තියෙනවා. උජුමග්ගම්හි අක්ඛාතේ කෙලින් පාර කිව්වට පස්සේ ගච්ඡත යන්න, එහෙම නැත්නම් ඵලයව මා නිවත්තත නොහැරෙව් ආපසු හැරෙන්න එපා. මේක මොකද ඒ තරම් බය නැතුව යන්න පුළුවන් මාර්ගයක්. ඉතින් නමුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අන්නේ මාර්ගය ගැන කියනකොට ඒකත් අමතර ප්‍රශ්නයක් නිසා ඇතැම් පින්වතුන් අපිනුත් ඇවිල්ලා අහන නිසා අපි ඒකත් මේ අවස්ථාවේ පැහැදිලි කරන්න බලන්න. දැන් මග්ග කියන වචනය යොදන සතර සතිපට්ඨානිය පිළිබඳවත් මේ පින්නතුන් විතර අහලා ඇති ඔය සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ සජ්ජායනාවේ පටන් ගන්න. ඒ කායන වයන් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනසාණං අත්තගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්චිකිරියාය ඔය විදිහට පටන් ගන්න. ඉතින් මොකද්ද මේ ඒකායන මාර්ගය කියලා කියන්නේ? මේක විවිධ විදිහට තෝරනවා. මේක එකම මාර්ගයද? මේක එකම මාර්ගය නම් අර ඇයි අතන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගැන බුදුහාමුදුරු කියන්නේ? එතන ඇතම් තැනක කියනවා මේ ඒසෝව මග්ගෝ නත්තඤ්ඤෝ කියලා. දක්ෂනස්ස විසුද්ධියා මේ හරි දර්ශනය ලැබීමට මේ මාර්ගය ඇර වෙන මාර්ගයක් නැහැ කියලා බුදු පියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ප්‍රකාශ කරනවා. එතකොට මෙතන ඒකායන මාර්ගය කියලා කියන්නේ මොකද්ද? අන්න මේ වචනේ තෝරගන්න ඕනේ වෙන ආකාරයකින්. ඒකායන කියලා කියන්නේ පින්වතුනි යම්කිසි පාරක් තියෙනවා නම් අතරතුර හැරෙන අතුරු මංසන්ධි නැති, එහෙම නැත්නම් නිසකව යා හැකි අතරතුර මංසන්ධි තියෙනවා නම් එතෙන්ට අතෙන්ට ගිහිලා කොහෙන්ද යන්නේ කියලා කෙනෙකුගෙන් අහන්න වෙනවා. ඒකායන කියලා කියන්නේ මේක ගිහිල්ලා කෙලින්ම වැටෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. සතර සතිපට්ඨාණයෙන් පටන් ගන්න මාර්ගය කෙලින්ම ගිහිල්ලා වැටෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආයෙ එහෙම යන්නේ නැහැ. ඒ අර්ථයෙන්ම පින්වතුනි මේක ඒකායන මාර්ගය කියලා කියන්නේ. ඒකම තමයි ඒතනමත් කියවෙන්නේ ඒකායන අයම්බික්කවේ මග්ගෝ සත්වේන්ගේ විසුද්ධිය පිණිස ශෝක පරිද්දවාණං සමතික්කමාය හැඳින් වැළපීම් ආදිය ඉක්මවීම පිණිස දුක්ඛ දෝමනස්සාණං අත්ථගමාය දුක් දෝමනස් කෙලවර කිරීම පිණිස ඥායස්ස අධිගමාය කියලා කියන්නේ. ඥාය කියලා කියන්නේ අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුන්වන නමක්. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයටමයි ඥාය කියලා කියන්නේ. අන්න එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ලැබීම සඳහාත් නිසකව යා හැකි මාර්ගයක්. අවසාන වශයෙන් නිබ්බාන සත්‍ය ක්‍රියා නිවන් ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා. ඔන්න ඔය දෙක පටලවා ගැනීම නිසා තමයි ඇතම් කෙනෙක් හුඟක් මේ ප්‍රශ්න හදාගෙන තිබෙන්නේ. මේ දෙකම මාර්ගද මේ දැන් අරක ගැන ඒකායන කිව්වපමණින් එකම මාර්ගය කියන කෙනේ වේතන කියවෙන්න. ඔන්න ඒකයි මතක තියාගන්න තියෙන්නේ. මේක නිසක මාර්ගයක්. මේක අතුරු පාරවල් වලට හැරෙන්නේ නැති මාර්ගයක්. ගිහිල්ලා කෙලින්ම වැටෙන්නේ ආරහෂ්ඨංගික මාර්ගයටයි. ඒ මේ වැටෙන්නේ අන්න අර ආකාරයට දියුණු වෙලා ගියොත් තමයි. මේක පොතපතින් යන එකක් නෙමෙයි ප්‍රායෝගික වශයෙන් නෙමෙයි හදවත තුල යන එකක්. ඇතුළතින් කෙරෙන මාර්ග වැඩිවීමක්. ඒක නිසාම තමයි අපි කිව්වේ මේක අර යුද පුහුණුව වගේ සතර සතිපට්ඨාණේ ඒ යුද පුහුණුවම තමයි අන්තිමට ගිහිල්ලා හොඳට සේනාංකයක් හැදිලා අන්තිමට අර අවසාන මෙහිම තමයි ආරහෂ්ඨංගික මාර්ගය ලෝකෝත්තර ආරහෂ්ඨංගික මාර්ගය. ඔන්න විදිහටයි සරණ ජය ගන්න වෙන්නේ. ඒකත් හතර අවස්ථාවකින්. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ඒ අවස්ථාවල අර මාර්ග චිත්තයේ ප්‍රබලව එක එකකට ප්‍රබල ආකාරයෙන් සෝවාන් තත්වයේදී මේ මාර්ග චිත්තයේ තියෙන ශක්තියට වඩා දෙවෙනි තත්වයේදීට ප්‍රබලයි. තුන්වෙනි තත්වයේ සකදාගාමි අනාගාමි තත්වයේ ඊටත් ප්‍රබලයි. හතරවෙනි තත්වයේදී තමයි අර සියලු කෙලෙස් නසලා අර ඔක්කොම අඳුරු කඳ මිඳලා අර කපන්න බැරි තරම් මහා ඝන අන්ධකාරයක් කියලා බුදු පියාණන් වහන්සේ හඳුනා දීපු අවිද්‍යාව මිඳලා අර අපි දැන් උපමාවට විතරක් හැටියට කියනවා නම් නිවන් පුරයට ඇතුල් වෙන්න පුළුවන්. දැන් කාලේ ඔය ලස්සන වචන නිසා නිවන් පුරය කියලා කියන අපි නම් අනුමත කරන්නේ නැහැ ඒක පුරයක් හැටියට. නමුත් දැන් මේ යදුවපු රූපකය අනුව මේ උපමාව අනුව කියනවා නම් අන්න අර සේනා සංවිධානයේ අවසාන මෙහිම ගිහිල්ලා අර විජිත පුර දොර මිඳිනා වගේ ගිහිල්ලා කඩාගෙන ගිහිල්ලා අන්තිමට ඔන්න නිවන් පුරයට වදිනවා. මේ වෙනත් නම් නිවන් ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ඔන්න ඔය කරා යන අපි මේ සටන් සංකල්පය මුල් කරගෙනයි කතා කරන්නේ. ඒක මේ පින්නතුන්ට අර මිනිස් මනසට සටන් සංකල්පය ප්‍රිය නිසා. ඒ වගේම අපි දන්නවා මේ ඇතම් කෙනෙක් ඔය කුඩා දරුවෙක් යම් කිසි දෙයකට කැමති නම් ඒකෙන් අහක් කරන්න අපි ඒකට සමාන යම් කිසි තවත් වෙන දෙයක් දෙන්න ඕන. ඒ වගේ දැන් මිනිස්යා තුල දීර්ඝ කාලයක් අපි දන්නවා මේ ඉතිහාසයේ දිහා බැලුවාම මේ ලෝකාධිපත්‍ය අධිරාජ්‍ය අධිරාජ්‍ය ආදී වශයෙන් මේ අනිකුත් අනන්ත ප්‍රමාණ සත්වයන් ජය ගන්න හඳු කම්කටොළු දෙමින් ඒ ජයග්‍රහණය කියන ඒ මාන්නය ඇති කරගන්න ලෝකයා උත්සාහ දැරුවා. ඉතින් ඒක ඒ අතින් අර මුළු මහත් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නරවරය හැටියට මේ මහා ඉතිහාසඥයින් පවා පිළිගන්නේ ධර්මාශෝක නරේන්ද්‍රයා. අර තන ලක්ෂ ගණන් යන යමරලා ඒ ජයග්‍රහණය ලැබුවට පස්සේ ඔන්න ඒක ඇතැරිය මෙන්න මෙන්න මේ ධර්ම විජය එහෙම නැත්නම් ආත්ම විජය සංකල්පය අඳුනගත්තට පස්සේ ධර්මයේ පැත්තට වැටුණාට පස්සේ අන්න එතනින් අපිට පේනවා අර සමාධිනීම මුතුන් බව. ඒ අනුව අපිත් කල්පනා කරගන්න අපේ චින්තනය සකස් කරගන්න ඕන අඩුපාඩුකම් තියෙනවා නම් බුද්ධ වචනයට අපි බුද්ධ වචනයට තැන දෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ ඒකට අනිත් ලෞකික සංකල්ප වලට වඩා උතුම් තැනක් දෙනවා නම් අපිට හිතා ගන්න තියෙන මේ විදිහට. ඉතින් ඒ සමාධිනීම කියන්නේ කන තමන්ට අර්ථවත් කරගන්න පුළුවන් අර විදිහට ඇත්ත වශයෙන්ම සටනක් ආවම තමයි තමන්ගේ තුල තියෙන ශක්තිය මතුවෙන්නේ. ඒකමයි ඔය මාර සංකල්පය ඉදිරිපත් කරගෙන තිබෙන්නේ. ඔන්න සමහර විට ක්ලේශයක් ආවම බුදුරජාණන් වහන්සේ පවා ප්‍රකාශ කරනවා ඒක ක්ලේශයක් කියලා කිව්වට මහා භික්ෂුවට ඒක හරියට හිතට වදින්නේ නැහනේ. ඔන්න භික්ෂුව මාරයා. ඔන්න උතන මාරයා. ඔන්න උතන මාරයා කිව්වේ හැටි ඔන්න අර භික්ෂුව එතනින් සැලකිලිමත් වෙනවා. අර මේ විදිහට ඒ පුද්ගලත්ව ආරෝපණයක් එතන තියෙනවා. අපි හිත සකස් කරගන්න ඒක උපකාර වෙනවා. නිකන් අපි පණක් නැති ධර්මයන් එක්ක සටන් කරනවා කිව්වහම ඒක හිතට වැදින්නේ නැති නිසා අපි ඒකට පුරුෂත්ව ආරෝපණය කරලා මාරයා කියලා කියනවා. අන්න මේ විදිහටවත් උපකාර කරගන්නේ මොන ක්‍රමයකින් හරි. අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි මේ සසරින් මිදීමයි මේ සංසාර මේ මරණය ජය ගැනීමයි. ඒක තමයි ආත්ම විජය කියලා කියන්නේ තමාදීනීම කියලා කියන්නේ. ඔන්න ඔය සංකල්පය අපි එතකොට වඩා ගන්න ඕනේ. ඉතින් මේක තුලින් අපිට කාරණා රාශියක් මතු කර ගන්න පුළුවන් වටිනා දේවල් රාශියක් මතු කර ගන්න පුළුවන්. අපි අර කලින් කියාපු ආකාරයට ඇතැම් උගතුන් මේ කාලේ තවත් ප්‍රශ්නයක් හදාගෙන තිබෙනවා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නේ සම්මාදිට්ඨියෙන්. එතකොට විග්‍රහවල තියෙන්නේ මෙහෙමයි. සම්මාදිට්ඨි සම්මා සංකප්ප කියන එක ප්‍රඥා කොටසට අයිති වෙනවාය. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන එක සීල කොටසට අයිති වෙනවා. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන තුන සමාධි පැත්තට අහු වෙනවා. එතකොට එතන බලනකොට පළමුවෙන් ප්‍රඥාව ඊළඟට සීලය ඊළඟට සමාධිය. ඕක තර්ක කරගෙන ඇතම් කෙනෙක් මේ ප්‍රඥාවට මුල් තැන දෙන්නේ යන්නේ. නමුත් ඒක සම්පූර්ණ වැරදි අවබෝධයක්. මොකද ධර්මයේම සඳහන් වෙනවා එක්තරා අවස්ථාවක ධම්මදින්නා මෙහෙණින් වහන්සේ තමන්ගේ කලින් ගිහි කල සාමි පුරුෂයා වුණු විසාක උපාසකතුමාගේ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් අපි මේ කෙටින් වේලාව පිළිබඳ ප්‍රශ්නය නිසා කෙටියෙන් මේවා ගැන කියන්නේ. ඒ ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් මෙන්න මෙහෙම කියනවා. ඒ ප්‍රශ්නය මොකක්ද? විසාක උපාසකතුමා අහනවා ආර්යාවෙනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ද මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව සකස් වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවෙන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙලා තියෙන්නේ? ඒ ඇහුවෙත් අර මේ කාලේ තියෙන වගේ ප්‍රශ්න තිබුණ නිසා අතීතයේ. ඒකට පිළිතුර මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සීල සමාධි ප්‍රඥා කියන ශ්‍රී ශික්ෂාව ඒ ගොඩවල් තුන සකස් වුණා නොවේ. සීල සමාධි ප්‍රඥා කියන ගොඩවල් තුනේ නෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සකස් වුණේ. ඒ තුලින් අපි තේරුම් ගන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා ප්‍රාථමිකයි සීල සමාධි ප්‍රඥා බෙදීම. ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා ප්‍රාථමිකයි සීල සමාධි ප්‍රඥා බෙදීම. ඒකටයි මුල් තැන දෙන්න ඕනේ. ඒකට මුල් තැන දෙනවා වගේම අවසානයටත් තැන දෙන්න ඕන නිසා තමයි අර අපික සඳහන් කළා මහා පරිනිර්වාණ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ ඒ ගමින් ගමට අර අච්චර අර බරපතල අසනීපිකුත් එක්ක ඒ ගමින් ගමට වැඩම කළ අවස්ථාව පිළිබඳව දැක්වෙන ඒ සංවේගජනක ප්‍රවෘත්තියේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළ ධර්මය කෙටියෙන් සඳහන් වෙනවා මේ ආකාරයට. එකත් සංවේගාකාරයි. මහා ධර්මයක් බුදු පියාණන් වහන්සේ සැකෙවින් ඒ යන්නේ අවසාන වැඩම කරන ගමින් ගමට දේශූ බව පෙන්වුම් කරන පාඨයක් තිබෙනවා. මේ විදිහට ඒ පාඨය ඉති සීලං ඉති සමාධි ඉති පඤ්ඤා. සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහානිසංසෝ. සමාධි පරිභාවිතා පඤ්ඤා මහප්පලා හෝති මහානිසංසා. පඤ්ඤා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේ විමුච්ඡති. එක පාඨයකින් මුළු මහා ධර්මය අහුලා දැක්වුවා. මේය සීලය, මේය සමාධිය, මේය ප්‍රඥාව. ඒක කොයි කොයි ආකාරයෙන් නමුත් කෙටියෙන් කියන්නේ නැති එකයි. ඉති කියලා කියන්නේ එකයි. මේය සීලය, මේය සමාධිය, මේය ප්‍රඥාව. සීල පරිභාවිතෝ සමාධි මහප්පලෝ හෝති මහානිසංසෝ. ශීලයෙන් ශීලයෙන් ශක්තිය ලබා නැත්නම් ශීලය පිහිට කරගෙන වැඩුණු ශීලය තුලින් වැඩුණු සමාධිය මහත්ඵල මහානිසංස වේ. සමාධියෙන් උදව් ලබලා වැඩුණු ප්‍රඥාව මහත්ඵල මහානිසංස වේ. ඊළඟට පඤ්ඤා පරිභාවිතං චිත්තං ප්‍රඥාවෙන් දියුණු කරන ලද සිත ප්‍රඥාව අනුව වැඩුණු සිත සම්මදේව ආසවේ විමුච්ඡති. හොඳ ආකාරවන්ද හොඳ හොඳින්ම මේ සියලු ආශ්‍රවයන් කෙරෙන් මිදෙයි. ඔන්න ඔතන එතකොට මුළු මහත් ධර්මය හකුලා දැක්වෙන පාඩයක්. ඒක ආශ්‍රයෙන් අපිට නිසකම හිතා ගන්න පුළුවන් අර සීල සමාධි ප්‍රඥා තුනයි ප්‍රාථමික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒක ආශ්‍රයෙන් ඒ තුලින් ගොඩනැගුණු දෙයක්. ඒ වගේම හිතා ගන්න ඕන මාර්ගයක් කියලා කියනකොට සම්මාදිට්ඨිය ස්වාභාවිකවම මුලට එන්න ඕන. එහෙම නැත්නම් අපි හිතුවොත් පුද්ගල පෞරුෂයේ ක්‍රමික පරිවර්තනයක් කියලා හිතුවොත් ඒකත් සම්මාදිට්ඨියෙන් පටන් ගන්න ඕනේ දෙයක්. දිට්ඨිය අනුවයි සිතුම් පැතුම් කෙනෙකුගේ ඇති වෙන්නේ. සිතුම් පැතුම් අනුවයි වචන පිට වෙන්නේ. වචන අනුවයි ක්‍රියාව. ওই විදිහට ක්‍රමානුකූල ක්‍රමික එකිනෙකට සම්බන්ධ වුණු මහපුදු මන්දමින් සම්බන්ධ වුණු ඒකාබද්ධ අයින්ද්‍රිය වශයෙන් සංකල්පණය වුණු වෙන වචන වලින් කියනවනම් ඒ විදිහේ ප්‍රතිපදාවක් නිසා තමයි මේක අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ කියලා දක්වලා තියෙන්නේ. ඒකකයක් හැටියට. ඒකකයක් හැටියට දක්වලා තියෙනවා. අනිත් ඒවා වෙන් වෙන් වශයෙන් දක්වලා තියෙනවා. සතිපට්ඨාන 4, ඉද්ධිපාද 4 ඔහොමම කිව්වට මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක එකක්. ඒක එකක්. ඉතින් ඒක අන්තිමටම අර ලෝකෝත්තර தත්වයට පහළ වෙනකොට ඒක කොයිතරම් ක්ෂණිකද කියතොත් ඒක කියන්නේ ඒ අංගාටම එක සිතක පහළ වෙනවා. එක සිතක ඒ අංගාට පහළ වෙන ක්ෂණික අවස්ථාව තමයි ඊටාමත්ම ප්‍රබල සමාධිය මාර්ග සමාධිය. ඒක තුලිනුයි අර නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. එතකොට අපි මේ සැකසැකෙමින් මේ ධර්ම මාර්ගයේ මේ පින්නතුන් ඔයවා ගැන නොයිකුත් ආකාරයෙන් ප්‍රශ්න කරන නිසාම අපි ඒව හකුලා දැක්වුවා. මෙතන යම් යම් කාරණා රාශියක් මේ ගාථා මේ පාත්‍රිකාවට අනුව. ඉතින් මේ පින්නතුන් කල්පනා කරගන්න ඕනේ මේ හැම එකක්ම අපි දැන් කලින් කිව්වා වගේ මේවා මේ පොතපතේට සීමා වුණු දේවල් බවට පත් කරගන්න නැතුව ප්‍රායෝගික වශයෙන් තමන්ගේ දිනදා ජීවිතය ලං කරගෙන අර ශීල සමාධි ප්‍රඥායේ ප්‍රතිපදාවේ යමි. තම තමන්ගේ හැකියාවන් අරුව උගටිතඤ්ඤෝ බැරි වුණත් විපංචිතඤ්ඤෝ ඒකත් බැරි වුණත් නෙයියෝ හරි ඒ මොන ක්‍රමයකින් හරි ඒකට අදාලා විදියට පවතිමින් හැකියතාකින්ම නිමේ බුද්ධ ශාසනය අවසාන කාලේ උපරිම වීරිය දරලා අනිත් හැම දෙයකටම වඩා වැඩි තැනක් මෙන්න මේ කටයුතු සඳහා යොදලා මේ අති භයානක සංසාරයෙන් මිදීම වශයෙන් මේ බණ භාවනා සීල සමාධි ප්‍රඥා වඩලා මේ සසර දුක් කෙලවර කරගන්න මේ ධර්ම දේශනාවත් ඒකාන්තයෙන් හේතු වාසනාවක් කියලා මම ප්‍රාර්ථනා කරගන්න. එතකොට ඒ තුලින් යම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කියන ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්ම ආදී උණු කරගත්තනම් මේ පින්නතුන් ඒක ඒකාන්තයෙන්ම මේ ජීවිතයේ කල්යාණ මිත්‍ර ආශ්‍රයත් උපකාර කරගෙන තමන්ට මාර්ගඵල අවබෝධය සඳහා උපනිෂ්ඨය වෙනවා ඇති. ඉතින් ඒ විදිහට එපමණක් නොවේ මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ වශයෙන් පිනෙන් නොපිනන ලෝකයේ සත්වයින් යම් කෙනෙක් මේ ධර්මය ශ්‍රවණය තුලින් කුසල සම්භාරයක් රැස් කරගත්තා නම් ඒ කුසලය විශේෂයෙන් මේ තම තමන් නමින් මැසීමේ පරලෝකීය ඥාතිනුත් ඇතුළු අවිචේ සිට අකිනීටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ බඳු මේ ධර්ම ශ්‍රවණ ධර්ම දේශනා ආශ්‍රයෙන් ඒවායින් අනුමෝදන් වෙන්න කැමති නම් ඒ හැම දිනාම ඒ අනුමෝදන් වීමෙන් ඒ කුසල සම්භාරය පිටකගෙන අකිතාපික්මනින් මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් මම මහණිවනි සෙන්සෙත්වා කිනී ප්‍රාර්ථනාවත් ඇති කරගෙන මෙන්න මේ විදිහට ගාථා කියලා පින් දෙන්න එත්තාවතාච අම්මේහි දේවානුමෝදන්තෝ සබ්බ සම්පත්‍ති සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභයා ශෝකප්පත්තාච නිශෝකා හුන්තු සබ්බේ පිපාණිනෝ ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හොතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සබ්බේතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාම්භාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති නීවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.
පින්නතුනි, ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.